ஸ்ரீலங்கா பிரஜாதாந்திரிக சமாஜவாதி ஜனரஜி ஆண்டுக்கும் விவஸ்தாவை கசிய பணசத்திர ஹய விவஸ்தா பிரகாரவ விசை விசைக்கு முதல் வர்ஷ சந்தா விகனகாதிபதி விரையாகிய வார்த்தாவே சிவ்வனி காண்டி விசி பசுன குட்டர் சகா விசை திக முதல் வர்ஷ சந்தா விகனகாதிபதி வாரியாகிய வார்த்தாவே சிவ்வனி காண்டி விசி தேவன குட்டச மம இதிரிபத்தி
வார்த்தா முத்திரன் கொலித்தியா யோஜனா கரணும்
இப்ப லேகன் இதிரிபத் கிரீம நாகரிக சம்வர்தனா நிவாச மத்துமா
கதாநாயக ரஜே கிணு பிலிபந்த காரக சபா பார்லிமென்ட் இதிரிபத் கரலாத வார்த்தாவே பார்லிமென்ட் ஆந்திரபக்ஷ பிரதான சங்விதாயக காரியாலய சம்பந்த கருணு பிலிபந்த பார்லிமென்ட் ஸ்தாவர நியோக 119 ஹத்தர பிரகாரவ நிரீக்ஷண சா கண்டு லபு கிரியாமார்க பிலிபந்த வார்த்தாவ மம இதிரிபத் கரமி மே வார்த்தாவ ரஜே கிணு பிலிபந்த காரக சபாவித் எமுகலுத்தியா மம யோஜனா கரமி
வராய நாவிகா குவன் சேவா மித்து
රජයේ ගිනු පිළිබඳව කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලද වාර්තාවේ ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව රජයේ ගිනු පිළිබඳව කාරක සභාව වෙත යොමු කළ තියා යෝජනා කරමි.
දීවරමත්තුම
2020 වර්ෂයේ සඳහා ලංකා දීවර වරාය නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ආහාර සුරක්ෂිතතාවය හා කෘෂිකර්ම පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ තියයි මම යෝජනා කරමි.
කෘෂිකර්මයමත්තුමා
2019 වර්ෂයේ සඳහා මිල්ක ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ආහාර සුරක්ෂිතතාවය හා කෘෂිකර්ම පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ තියයි යෝජනා කරමි.
සංචාරක හා ඉඩම් අමාත්‍ය
2020 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ජාතික ආර්ථික භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරලා යෝජනා කරමි.
කර්මාන්තහ සෞඛ්‍යමත්තුම.
රජයේ ගිනු පිළිබඳව කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කර්මාන්ත අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාව වෙත යොමු කර තියා යෝජනා කරයි.
බුද්ධ ශාසන හා ආගමික කටයුතු මෙතු.
ගරු කථානායකතුමනි 2022 වර්ෂය සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව ඉදිරිපත් කරන අතර මේ වාර්තාව මාධ්‍ය තාරුණ්‍ය උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි යෝජනා කරමි.
විදුලි බල හා බලශක්ති
2017 වර්ෂයේ සඳහා සීමා සහිත ශ්‍රී ලංකා එනර්ජි පෞද්ගලික සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව බලශක්ති හා ප්‍රවාහන පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි යෝජනා කරමි.
ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් ඇමතුම.
උදෑසන ගරු කථානායකතුමා විදුලි බල ක්ෂේත්‍රය ගැන මම කැමති ඔබතුමාට වැදගත් කරුණක් ඉදිරිපත් කරන්න. විශේෂයෙන්ම පබ්ලික් ෆිනෑන්ස් එකෙන් කරලා තිබෙන ඩේටා ඇනලිසිස් එකක් අනුවත් ඒ වගේම වෙරිටේ රිසර්ච් ආයතනය කරලා තිබෙන පර්යේෂණයක් අනුවත් ඒ අය නිගමනයට ඇවිල්ලා තිබෙනවා දකුණු ආසියාවෙම වැඩියෙන්ම විදුලි බිල තියෙන්නේ අපේ රටේ කියන එක. ඒ කියන්නේ දකුණු ආසියාවත් එක්ක සංසන්දනය කරාම අපේ රටේ විදුලි බිල 2.5ක් සහ 3 දක්වා, ඒ කියන්නේ 3 ගුණයක් දල වශයෙන් වැඩිපුර ගෙවන්නේ කියන එක. උදාහරණයක් වශයෙන් කිව්වොත් ගරු කථානායකතුමා යුනිට් 100කට අපේ රටේ සාමාන්‍ය මන්ත්‍ලි ඇවරේජ් එක මාසික සාමාන්‍ය 5280යි දකුණු ආසියාවේ 2078යි. යුනිට් 200කට අපේ රටේ ඇවරේජ් එක 12960යි දකුණු ආසියාවේ ඇවරේජ් එක 4609යි මේ මාසික විදුලි බිල්. යුනිට් 300 අපේ රටේ ඇවරේජ් එක 21860යි දකුණු ආසියාවේ ඇවරේජ් එක සාමාන්‍ය 7340 මම කිව්වේ මාසික විදුලි පාරිභෝජන වියදම මේ ඒකක මට්ටමින්. ඒ නිසා විශේෂයෙන්ම මේ කෙරෙහි රජයේ අවධානය යොමු කරලා දැනටමත් විදුලි බිල අවස්ථා ගණනාවකදී මේ රජය වැඩි කළා තිබෙනවා. එයින් මේ රටේ පාරිභෝගික ජනතාවටත් සාමාන්‍ය ජනතාවටත් ඒ වගේම කර්මාන්ත ක්ෂේත්‍රයටත් ව්‍යාපාරික ක්ෂේත්‍රයටත් විවසායකින්ටත් ඉතාමත්ම බරපතල අගතිගාමි බලපෑම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ පිළිබඳව මේ සංඛ්‍යාලේඛන මේ පබ්ලික් ෆිනෑන්ස් අපේ හර්ෂදී සිල්වා මැතිතුමාගේ කමිටි එකෙන් ඉදිරිපත් කළ තිබෙන වාර්තාවත් වෙරිටේ රිසර්ච් ආයතනයත් ඉදිරිපත් කළ තිබෙන වාර්තාවත් ගැන ඒ දත්ත ටික විශ්ලේෂණය කරලා අපේ රටේ විදුලි පාරිභෝගිකයින්ට සහනයක් ලබා දෙන්න මම හිතන්නේ පෙබරවාරි මාසේ බලාපොරොත්තුවක් තියෙනවලු 104කින් විදුලි බිල අඩු කරන්න. ඒක කිසිසේත්ම සෑහීමකට පත්වන්නේ නැහැ. මොකද ඒවා ඉතින් චන්දගුණ්ඩු තමයි. අපි ඉල්ලීමක් කරනවා ජනතාවට දැනෙන අඩු කිරීමක් ක්‍රියාත්මක කරන්න කියලා මේ රටේ විදුලි
පාරිභෝගිකයින්ට. ජල සම්පාදනය අමාත්‍යතුමනි. ඔව්.
පැහැදිලි කරන්න අවශ්‍යයි. මේ විදුලි බිල වැඩිවීම මේ අපේ කාටත් ජනතාවටත් අපි සියලු දෙනාම දැනෙනවා. හැබැයි විදුලි වල මණ්ඩලය විශාල වශයෙන් පාඩු ලැබලා තිබුණා. මීට අවුරුදු දෙකකට විතර කඩින් කාලේ කරපු කණායකතුමනි පැය 14ක් විදුලිය කැපුවා. මේ විදුලි බල මණ්ඩලය බංකොලොත් වෙලා. ඉතින් මේවට හේතු සාධක තියෙනව ගොඩක්. විදුලි බිල හරියට සමානුපාතිය වැඩි කරේ නැති එක. ඒ වගේම මේ රට බංකොලොත් වෙන්න හේතු තියෙනවා. කෝටි ගණන් කොටින්ට අවිආයුධ ගන්න සල්ලි දුන්නා. බංකර ගා ගන්න සිමෙන්ති දුන්නා. ඒ වගේම ඒ ආයුධ වලින් ගෙනල්ලා ගහලා අපේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වගේ ආයතන විනාශ කරා. මහා බැංකුව විනාශ කරා. ඒ නිසා තමයි මේ රට ඉතාම අර්බුදකාරී තත්වයකට පත් වෙලා තියෙන්නේ. විදුලි බිල වැඩි කිරීම සහ අනිකුත් බිල් වැඩි කිරීම සම්බන්ධව ජනතාවට වගේ අපිට තේරෙනවා. ඒ හැකි තරම් ඉක්මනින් අඩු කරන්න අවශ්‍ය පියවර ගත යුතුයි කියලා මම යෝජනා කරනවා.
බොහොම ස්තුතියි. ජල සම්පාදනය මන්ත්‍රීතුමා.
රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාව සහ රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජල සම්පාදන සහ වතු ජල යටිතල පාසුකම් සංවර්ධන අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කරු අමාත්‍ය මණ්ඩලයේ සමාජික නොවන රාජ්‍ය වෛද්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා සහ මුදල් රාජ්‍ය අමාත්‍යතුමා
2020 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව භාණ්ඩා සේවා ආපනයන ඉහළ නැංවීම පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
27.28 ප්‍රශ්නයේ සජිත් ප්‍රේමදාස මහත්මයා.
ගරු කථානායකතුමනි, මේ බුදුමාගේ අවසරය මත මම ඉල්ලීමක් කරනවා. වැඩගත් කරුණු දෙකකුත් ඉදිරිපත් කරන්න මගේ 27.2 පෙර පළවෙනි එක තමයි මම ඔබතුමත් මූලාසනයේ ඉන්න අවස්ථාවේ මම ඉල්ලීමක් කරා. විශේෂයෙන්ම අර ලවණ බහදකේ කියන ගැටලුවට මාතර දිස්ත්‍රික්කයේ, මොකද පහුගිය සති කිහිපය තුළ මාතර දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල අපි විපක්ෂයක් හැටියට සංවර්ධන වැඩ කටයුතු ක්‍රියාත්මක කරනකොට ජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලීමාව මේ ලවණ බහදක ප්‍රශ්නේ, මේ ගැටලුවට තිරසර විසඳුමක් ලබා දෙන්න කියලා. මම ඔබතුමාටත් ඒ ප්‍රශ්නේ මතු කරා මීට සති දෙකකට පමණ පෙර. නමුත් කථානායකතුමනි, මේ ප්‍රශ්නයට තිරසර විසඳුමක් නැහැ. වාරිමාර්ග අමාත්‍යංශයක මග අරිනවා, කෘෂිකර්ම අමාත්‍යංශයක මග අරිනවා, ජල සම්පාදන අමාත්‍යංශයක මග අරිනවා, ගොවීන්ට රක්ෂණ වන්දි ලබා දීලත් නැහැ, වගාහානි වන්දි ලබා දීලත් නැහැ. ඔබතුමත් මේක ගැන පාර්ලිමේන්තුවේ මතු කරා. ඔක්කොම ඉතින් ඒ වෙලාවට මේ එක එක විසිතුරු පිළිතුරු ලබා දීලා මේ සභාව නොමග යවනවා. ඒකට විසඳුමක් නැහැ. ඔබතුමාගේ දිස්ත්‍රික්කෙත් මේ ප්‍රශ්නය. දැන් මම චන්දිල්ලුවේ කොළඹ දිස්ත්‍රික්කේ, ඔබතුමා චන්දිල්ලුවේ මාතර දිස්ත්‍රික්කේ. මේ ලවණ බාධක ප්‍රශ්නෙට මේකලොන්ට කියන්නකෝ විසඳුමක් දෙන්න කියලා මේ ආණ්ඩුවට. කිසිම උත්තරයක් නැහැ.
අපි නාම යෝජනා ඉල්ලලා තියෙන්නේ කොමිටු වෙනුවෙන්. ඒ
ගරු කථානායකතුමා, මේකට මේ මහලේකම්තුමිය සිලෙක් කමිටි දදා ඉන්න අවශ්‍ය නැහැ. සිලෙක් කමිටියකින් ඒක කරන්න, සිලෙක් කමිටියකට ඉස්සලා උත්තරයක් දෙන්න කියන්නේ මේ අමතර
ප්‍රශ්නායකතුමා. ඔය ප්‍රශ්නෙට වහාම විසඳුමක් සොයන්න පුළුවන් කමක් නැහැ. ඒ ගැන සාකච්ඡා කරලා ඇමතුමත් එක්කත්, ඇමතිවරු දෙපළම එක්කත් සාකච්ඡාව දැන් මම ඉල්ලලා තියෙනවා. මට තොණ්ඩමණ්ඩල ඇමතුමාගේ වෙලාව මට තාම ලැබුණේ නැහැ. ලැබුණාම අපේ පවිත්‍රා දේවී මැතිණිය මට කියලා තියෙනවා එතුමිය ඕනම වෙලාවක සූදානම් සාකච්ඡාවට එන්න. මෙයා මේ ජල සම්පාදන ඇමතුමාගෙන් ඒ වෙලාව ලබා ගන්න. කරන්න කියලා. ඒ අනුව තමයි දැන් මමත් අද බලන් හිටියා දෙයිද කියලා නම් කතා කරලා වෙලා අද කොහොම හරි දිනයක් අරගෙන ඒ සාකච්ඡාවක් තියෙන ඔක්කොම එක තියලා ගන්න පුළුවන් තීරණ ඉක්මනින් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
ඔව්. වරුන්ට ගරු කථානායකතුමනි මෙතුම අමිතවරුන්ට පිළිතුරු දෙන්න කිව්වට දැන් තියෙන 27 ප්‍රශ්න ඉදිරිපත් කිරීම. එතකොට ඊට අමතරව මෙතන ප්‍රශ්න අහනකොට ඒ අමිතවරු මෙතන නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ ඔබතුමා. ඒ නිසා මේ ඔබතුමා 27 ඇහුවා නම් මේක ලේසි ඉක්මනට න්‍යායපත්‍ය කරගෙන යන්න පුළුවන්.
27 ප්‍රශ්න අහන්නම්. හැබැයි මම ඔබතුමාට කියන්න කැමති 27 ප්‍රශ්න 12කට විතර උත්තරත් නැහැ. ඒකත් ඔබතුමා දැනගන්න. එනිසා මම මේ
කථානායකතුමාගේ ප්‍රශ්න ඉදිරිපත්
කරන්නේ. මම මේ මතු කරන්නේ මගේ පුද්ගලික ප්‍රශ්න නෙවෙයි. මේ රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න. ගරු කථානායකතුමා ඊයේ දවසෙත් මම මතු කරා මේ අර KIU එකේ හොරයිසන් එකේ ඒ ඉගෙන ගන්න දූදරුවන් හරි කනගාටුදායක ඒ ප්‍රශ්නේ රෙජිස්ටර් කරලා පොලි රහිත ණය ලබා දෙන්නේ නැහැ. මේ මීට ඉස්සෙල්ල ණයගත්තු කට්ටිය ණය ගෙවන්නේ නැහැ කියලා. ඒක හරි වැරදි දෙයක් මේ කරන්නේ. ඊට පස්සේ දැන් මාස 3ක් තිස්සේ අධ්‍යාපන අමාත්‍යතුමාටවත් ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලයටවත් මේ ප්‍රශ්නේ විසඳගන්න බැරුව ඉන්නේ. ඉතින් මම පැහැදිලිවම ඉල්ලීමක් කරනවා ඔබතුමා හරි මේකට මැදිහත් වෙලා මේ පොලි රහිත ණය ලබා දීලා ඒ ළමයි ඒ දරුවෝ රෙජිස්ටර් වෙලා ඉවරයි. ඉතින් මේ රෙජිස්ටර් වෙලා තිබෙන අවස්ථාවක ආරුණික මේ අපේ ගරු ඇමතිතුමන්ලාගේ ඉල්ලීමක් කරන ගරු අගමැතිතුමාට හරි මම ප්‍රකාශ කරනවා මේකට මැදිහත් වෙලා විසඳුමක් ලබා දෙන්න කියලා. මේක හරි කනගාටුදායක ප්‍රශ්නයක්. ඒ වගේම ගරු කථානායකතුමනි මම විශේෂයෙන්ම කියන්නට ඕන මේ වෙලාවේ මේ පහුගිය කාලේ අත්ත වශයෙන්ම අපේ රටේ 40,000ක පමණ ගුරු හිඟියක් තිබෙනවා. මේ ගුරු හිඟිය ක්‍රියාත්මක වෙන අවස්ථාවක සංවර්ධන නිලධාරි විශාල ප්‍රමාණයක් ලොකු කැපකිරීමක් කරලා විශේෂයෙන්ම කොරෝනා කෝවිඩ් සමයේ ඒ වගේම රට බංකොලොත්තුණු වෙලාවේ ඒ අය මේ පාසල්වල ඉගෙනීම් කටයුතු ක්‍රියාත්මක කරා. අපි පුන පුනාම මමත් රෝහිණි කවිරත්න ගරු මන්ත්‍රීතුමියත් අධ්‍යාපන ඇමතිතුමාගෙන් ඉල්ලීම් කළා තිබෙනවා මේ වසර ගණනාවක් මේ ගුරුවරු නැති තැන්වලට ගුරුවරුන් බවට කටයුතු කරපු ඒ සංවර්ධන නිලධාරීන් ඒගොල්ලෝ ග්‍රැජුවට්ස්ලා ඒගොල්ලෝ විශාල සේවාවක් ඉෂ්ට කරා. ඉතින් ඒ අයව නිසි ක්‍රමවේදයක් තුළ නිසි වැඩපිළිවෙලක් තුළ ඒ පවත්වන්නට ඕන විවිධ පරීක්ෂණ විභාග පවත්වලා ඉතාමත්ම ඉක්මනින් ඒ අයව එයාට අවස්ථාවක් ලබා දෙන්න මේ ගුරුවරුන් හැටියට බඳවාගන්න. දැන් අවුරුදු ගණනාවක් මේ අය බලාගෙන ඉන්නවා මේ ප්‍රශ්නට විසඳුමක් ලැබෙනකම්.
ගරු කථානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා මේ ඉදිරිපත් කරන කරුණු කාරණා සම්බන්ධව මේ වෙනකොට රජයේ මැදිහත් වීම ලැබිලා තියෙනවා. ඒ නිසා එතුමත් දන්නවා මේක රජයේ මැදිහත් වෙලා තියෙනවා කියලා. මෙතුමා දවස ගාන අහන එකට මම දන්නා ඊ අධ්‍යාපන ඇමතිතුමත් පිළිතුරු දුන්නා. මේකට උත්තර දෙනවා මෙවට මැදිහත් වෙලා මේ ප්‍රශ්නේ විසඳෙන බව දන්නේ ඉඳ තමයි මෙතුමා අහන්නේ. ඊළඟට කියනවා මම අහපු ඉඳ මේක විසඳුණා කියලා. ඉතින් ඔබතුමාගේ දේශපාලන වාසිය ගත්තට අපේ විරුද්ධතාවයක් නැහැ. හැබැයි මේ කාලය නාස්ති වෙන හින්දා 27 යටතේ ඒක ඉදිරිපත් කරන් පස්සේ අපි අනිත් එකට ගියන් ඒක ඔබතුමාද විවාදයේ දිගන්න.
හරි, බොහොම ස්තුතියි.
රටේ ජනතාවගේ ප්‍රශ්න අහන එක කාලය නාස්ති කිරීමක්. හොඳයි, බොහොම හොඳයි. මගේ 27 ප්‍රශ්නය රජයක් ව්‍යාපාර සිදු කිරීම තුලින් අපේක්ෂා කරන්නේ ආදායම් ඉපැයීම පමණක්ම නෙවෙයි. ඒ සඳහා වෙළඳපොළ ඒකාධිකාරියක් ඇතිවීම වැළැක්වීම, සමාජ සුභසාධනය සහ එම ව්‍යාපාර ජාතික ආරක්ෂාව සමග බැඳී තිබීම වැනි අරමුණු ඇතුළත් වෙනවා. ඒ අනුව පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය හා නව කළමනාකරණ සංකල්ප මත පදනම්ව දැනට ලාභ ලබන ආයතන වේ නම් ඒවායේ මෙහෙයුම් වියදම් තවදුරටත් අඩු කිරීමටත් පරිපාලනමය ගැටලු විසඳීමටත් රජයේ අවධානය යොමු කළ යුතුමේ වෙනවා. දැන් පාඩු ලබන රාජ්‍ය ආයතන ඇත්ත වශයෙන්ම අපි පිළිගන්නට ඕන තවදුරටත් බදු ගෙවන්නන්ගේ මුදල් වලින් පෝෂණය වෙන ක්‍රමයක් තුළ රටට ඉදිරියක් නැහැ. ඉදිරියට යන්නටත් බෑ. ඒක අපි පිළිගන්න. නිසා ඒවා ප්‍රතිව්‍යුහගත කරන එකට ලක් කරන්නට ඕන. ඒ වගේම ලාභ ලබන රාජ්‍ය ආයතනත් අපේ ඉලක්කය වෙන්නට ඕන ලබන ලාභයට වැඩිය වැඩි ලාභයක් අපි ලබා ගැනීමේ යම් කිසි ක්‍රමවේදයකට යන්නට ඕන. එනිසා මම අහන්න කැමති විශේෂයෙන්ම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පිහිටුවා ඇති ඒකකයේ මගින් restructuring unit ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ශ්‍රී ලංකා රක්ෂණ සමාගම ඇතුළු ඒවායේ පාලිත සමාගම් ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තාවක් ඉදිරිපත් කර ඇත්ද. එම වාර්තාව අපෙත් රටේ ජනතාවගෙත් ඒ වගේම මේ ආයතන දෙකට සම්බන්ධ සියලුම පාර්ශ්වකරුවන්ගෙත් දැන ගැනීම සඳහා සභාගත කරන්නේද. මෙම ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කරනු ලබන ක්‍රමවේදය හා වැඩපිළිවෙල පිළිබඳව අවසන් තීරණයක් ගෙන තිබේද. එසේනම් එම වැඩපිළිවෙල කුමක්ද. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස්වල ආයෝජනය සඳහා මේ වන විට ලංසු ඉදිරිපත් කර ඇති සමාගම් මොනවාද. මෙම ලංසු ඉදිරිපත් කිරීමේදී සලකා බැලූ සුදුසුකම් කවරේද. ඉදිරිපත් වී ඇති සමාගම් විසින් එම සියලු සුදුසුකම් සපුරා තිබේද. ප්‍රතිව්‍යුහගතකරණයට පෙර ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ එහි වත්කම් පිළිබඳව රජයේ තක්සේරුවක් සිදු කළේද. නොයසේනම් තක්සේරුව සිදු කළේ කවුරුන් විසින්ද. කුමන වර්ෂයක් පදනම් කොටගෙනද. එම තක්සේරු වාර්තාව සභාගත කරන්නේද. දැන් ගරු කතානායකතුමනි විශේෂයෙන්ම ගවර්න්මන්ට් වැලියුවේෂන් එක මේ ටෙලිකොම් එක පිළිබඳව රජයේ වැලියුවේෂන් එක ඒ තක්සේරු වාර්තාව රටට ඉදිරිපත් කළා නැහැ. ඒක හංගන් ඉන්නවා. ඇයි මේක හංගන් ඉන්නේ. කරුණා කරලා ඒක සභාගත කරන්න කියලා රජයෙන් ඉල්ලීමක් කරා. පහුගිය වසර 10 තුලදී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් ලබා ඇති ලාභ අලාභ පිළිබඳව සවිස්තර වාර්තාවක් මෙම සභාවට ඉදිරිපත් කරන්නේ. එම එක් එක් වසර තුලදී කොපමණ ලාභාංශ ප්‍රමාණයක් ඩිවිඩෙන්ඩ්ස් රජයට හිමි වී ඇද්ද. කොපමණ බදු ප්‍රමාණයක් රජයට හිමි වී ඇද්ද. ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු වැඩි බදු ආදායමක් රජයට උපයාගත හැකියි රජය සිතන්නේ. ඒ සම්බන්ධයෙන් පුරෝකථනයක් සිදු කර ඇද්ද. ඒ පුරෝකථනය සභාවට ඉදිරිපත් කරන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව 2023/06/09 දින නිකුත් කර ඇති වාර්තාව මගින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය තවදුරටත් පෞද්ගලීකරණය කිරීම ජාතික ආරක්ෂාවට හානියක් ගෙන දිය හැකි බව ප්‍රකාශ කරමින් එය නිර්දේශ නොකරන බව සඳහන් කර තිබෙනවා. එසේ තිබියදී ප්‍රතිව්‍යුහගතකරණය කිරීම නිසා ටෙලිකොම් පද්ධති හිමිකාරිත්වයේ රජයෙන් බාහිර සමාගම සතුවීම හරහා ජාතික ආරක්ෂාවට වන බලපෑම් සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම රජය ගනු ලැබේද. රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය මාත්‍යතුමා විසින් 2023/12 දින පිළිතුරු ලබා දෙමින් සභාගත කළ වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලික අංශයට පවරා තිබූ කාලයට සාපේක්ෂව රජය සතුව පැවැත්තියේදී ලද ලාභයේ ඉතා පැහැදිලි ප්‍රවර්ධනයක් ඇති බව පෙනී යනවා. ඒ කියන්නේ ගරු කථානායකතුමනි රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කරුවන් පසුව ලැබූ ලාභයට වඩා වැඩි ලාභයක් නැවතත් වරක් රජයට ලබා ගත්තයින් පස්සේ සිදු වුණයි කියන එක මුදල් රාජ්‍ය අමාත්‍යතුමා සභාගත කරපු ඒ ලාභ අලාභ පිළිබඳ වාර්තාවෙන් පෙනී යනවා. මේ සම්බන්ධයෙන් රජය අධ්‍යයනය කර ඒ සඳහා බලපා ඇති හේතු කවරේදයි හඳුනාගෙන තිබෙනවා. ඒ මොනවාද? ඒ කියන්නේ කථානායකතුමනි මේ පෞද්ගලීකරණය කරයින් පස්සේ අඩු ලාභයක් ලැබීමත් ආපහු ඒක රජයට ලබා ගත්තයින් පස්සේ වැඩි ලාභයක් ලබා ගැනීමත් වැඩි ලාභයක් ලබා ගන්නකොට අර අඩු ලාභයක් ලබාගත්තු අත්දැකීමත් ආපහු පෞද්ගලීකරණයට කරන්නට යෑම පිළිබඳව මොකද්ද රජය ඉදිරිපත් කරන විග්‍රහය? මොනවද ඒගොල්ලෝ ඉදිරිපත් කරන විස්තරය? ඒ වගේම ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක මොකද්ද ඒකේ වැලියුවේෂන් එක? ඒ වැලියුවේෂන් එක සභාගත කරන්නට කටයුතු කරන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අනුබද්ධ සමාගමක් වන මැනේජ්මන්ට් සර්විසස් රක්ෂණ පුද්ගලික සමාගමේ දැනට සේවයේ නියුතු සේවකින් ගණන කොපමණද? MSRPL එකේ පහුගිය වර්ෂයේදී ආයතනයේ එක් එක් තනතුරු වලට අදාළව ගෙවා ඇති මාසික වැටුප සහ අනෙකුත් දීමනා කවරේද? කියන්නේ මේ MSRPL එකේ කොච්චරක් සේවය කරනවද, ඒ අය මාසිකව ලබපු වැටුප් ප්‍රමාණය කොපමණද, මෙම සමාගම පිහිටුවීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට එයින් කිසිදු පියවරක් ගැන නොමැති බව 2022-2031 වෙනි දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශනයේ පිළිබඳව විගණකාධිපති වාර්තාවේ සඳහන් වෙනවා. ඒ කියන්නේ විගණකාධිපති වාර්තාවත් මේ දෝෂයක් පිළිබඳව කරුණු ඉස්මතු කරනවා. අපි දැනගන්න කැමතියි මේ සම්බන්ධයෙන් රජයේ ගෙන ඇති පියවර කවරේද. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ශේෂ්ඨ නිලධාරීන් නියෝජිතින් සඳහා අර්ථසාධක අරමුදල වෙනුවට ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන වෙනත් අරමුදලක් තිබේද? මෙම අරමුදල පිළිබඳව බැංකු ගිණුම් විස්තර සහ මේ වන විට කොපමණ අරමුදලක් පවතීද? විහිළුසහගත කාරණාව ගරු කතානායකතුමා, මේ රක්ෂණ සංස්ථාවේ ඉන්නවා ශේෂ්ඨ නිලධාරීන්, ඒගොල්ලෝ වෙනුවෙන් වෙනමම අර්ථසාධක අරමුදලක් වෙනුවට තවත් අරමුදලක් පිහිටවල තියෙනවා. හැබැයි ඒ සේවක ප්‍රජාව අරමුදලේ කොච්චර තියෙනවද, මේ අරමුදලේ බැංකු ගිණුම් විස්තර මේ මොනවාක්වත් දන්නේ නැහැ. ඒ සඳහා ආයතනය සහ සේවකින්ගේ දායකත්ව ප්‍රතිශතය කොපමණ, රජය විසින් මෙම මුදල් වෙනත් ආයෝජනයක් සඳහා යොමු කර ඇද්ද, ඒ කෙසේද? එම ආයෝජනය වෙනුවෙන් හිමිවන වාර්ෂික පොලී ප්‍රතිශතය කොපමණද? එය සේවක අර්ථසාධක අරමුදල මගින් හිමිවන පොලී ප්‍රතිශතයට වඩා අඩු අගයක් ගනීද? දැන් ඊ අපිට ඇහුණා මේ EPF එකටයි ETF එකටයි රජය සාධාරණත්වයක් ඉෂ්ට කරලා තිබෙනවායි කියලා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම තුළ. අපි ඉදිරියට ඒ මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය නිෂේධ කරන්නට තර්ක ඉදිරිපත් කරනවා. ඉතින් මම අහන්න කැමති, සේවක අර්ථසාධක අරමුදල වගින් හිමිවන පොලියට වඩා අඩු අගයක් නේද මේ ශේෂ්ඨ නිලධාරීන් වෙනුවෙන් පිහිටලා තියෙන අරමුදල ලබා දෙන්නේ? එසේනම් මෙවැනි ආයෝජනයක ඇති ප්‍රතිඵලය කුමක්ද? දැනට රක්ෂණ සංස්ථාව සතු ඉදිකිරීම් නොකරන ලද ඉඩම් කොපමණ ප්‍රමාණයක් පවතීද? එහි වර්තමාන වටිනාකම කොපමණද? සමාගම විසින් කුලී පදනම මත ලබා ගන්නා ගොඩනැගිලි සඳහා වාර්ෂිකව කොපමණ මුදලක් ගෙවනු ලැබේද? ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් බොරැල්ලේ තින්සිපාරේ ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබාගෙන තිබේද? එසේ ඇත්නම් ඒ සඳහා ගෙවනු ලබන මාසික කුලිය කොපමණද? එම ගොඩනැගිල්ලේ හිමිකරුවන් කවුරුන්ද? ගොඩනැගිල්ල කුලී පදනම ලබා ගැනීම ප්‍රසම්පාදන මාර්ගෝපදේශකයන්ට අනුව සිදු කර තිබේද? ඒ සඳහා අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය හිමි වූයේද? විශේෂයෙන්ම මේක ගැන මම අහන්න කැමතියි. මොකද අපිට දැනගන්න තිබෙන තොරතුරු අනුව මේක දේශපාලඥයෙකුගේ ඥාතිවරයෙකුගේ ගොඩනැගිල්ලක් කියලා ගැන එක අපිට ප්‍රශ්නයක් නැහැ. නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදයේ අනුගමනය කරලා අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතියෙන් ලබාගෙන ඒ නිසි ක්‍රමවේද අනුගමනය කරලා තිබෙනවා නම් දූෂණයකින්, වංචාවකින්, හොරකමකින් රටට අලාභයක් නොවන ආකාරයට මේක සිද්ධ වෙලා තිබෙනවා නම් අපිට ගැටලුවක් නැහැ. නමුත් අපිට දැනගන්න තිබෙන ආකාරයට නිසි ක්‍රමවේදයකින් තොරවයි මේ කර්තව්‍යය සිද්ධ කරලා තිබෙන්නේ. ඒ නිසා මේ බොරැල්ලේ කිංසිපාරේ ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබාගෙන තිබෙන්නේ කුමන ආකාරයටද කියන එක ගැන සඳහන් කරමින් ගරු කතානායකතුමනි, මම විශේෂම කියන්නට කැමති අපේ ප්‍රසන්න රණතුංග මැතිතුමාගේ අවධානය යොමු කරන්නට කැමති. ඔබතුමා යටතේ නේද UDA එකක් තියෙන්නේ? UDA උත්සාහයක් තියෙනවා UDA එකට අයිති විසුම් පාය. ඒක ඇත්තටම වැලියුේෂන් එක අපිට දැනගන්න තිබෙන විදිහට 8 බිලියන්. හැබැයි 8 බිලියන් එකට තියෙන වැලියුේෂන් එක මම දන්නේ මේ ගණන් හිලව හරිද කියලා. මම ඔබතුමාගේ දැනගැනීමට මම මේක ඉදිරිපත් කරන්නේ. 8 බිලියන් වටින විසුම් පාය දැන් විකුණන්න හදනවලු 4 බිලියන් වලට. ඒකට මේ ඔබතුමාගේ සම්බන්ධයක් ගැන නෙවෙයි කියන්නේ. වෙනම තැරව්කරුවන් කොට්ටාසයක් UDA එකේ වැලියුේෂන් එක නොතකා අඩු මුදලකට විසුම් පාය විකුණන්න හදනවා. ඉතින් මම අහන්න කැමති ගරු කතානායකතුමනි, මම දැනුවත් කරන්න මම කියන්නේ මේ සෙත්සිරි පාය, සුවසිරි පාය, සෞසිරි පාය, ඉසුරු පාය මේ අනාදී රාජ්‍ය ගොඩනැගිලි එදා බිහුණේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ කාලවකවානු තුළ මේවා රාජ්‍ය සම්පත්, රාජ්‍ය දේපල. ඉතින් මේ රාජ්‍ය සම්පත්, රාජ්‍ය දේපල වලට අත්පත් වෙන ඉරණම තීන්දු තීරණ කරනකොට මම අහන්න කැමතියි මේව විකුණන එකෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඒ වගේම විකිණීමක් කරනවා නම් ඇයි වැලියුේෂන් එකෙන් පහළ වැලියු එකකට මේක විකුණන්නට විවිධ තරව කරන ඔබතුමා නෙවෙයි විවිධ තරව කරන උත්සාහයක් දරනවලු ඒක පිළිබඳවත් ඔබතුමාගේ අවධානය මම මේ අවස්ථාවේ යොමු කරමින් ටෙලිකොම් පිළිබඳවත් රක්ෂණ සංස්ථා පිළිබඳවත් අහපු ප්‍රශ්නවලට රජයෙන් පිළිතුරු බලාපොරොත්තු වෙනවා.
ධන්‍යවාද කරුගත නායකතුමනි. විපක්ෂ නායකතුමා ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් ඉදිරිපත් කළා තිබුණේ. නමුත් ඒ ප්‍රශ්න අපිට ලැබුණේ ඊයේ දවසේ තොරතුරු රාශියක් සකස් කර ගැනීම හොයා ගැනීම අවශ්‍ය නිසා අපි සාධාරණ කාලයක් ඉල්ලා සිටිනවා. නමුත් ඉතාම පැහැදිලිව කිව්වොත් මේ ව්‍යාපාර ප්‍රතිහෝගතකරණයේදී රජය හැම විටකම විනිවිදභාවය උපරිම ලෙස රකින්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජාතික ආරක්ෂාව වැනි වෙනත් බලපෑම් පිළිබඳවත් දැඩි අවධානය යොමු කරනවා. ඒ වගේම වැදගත් මිල සේවක ආරක්ෂාව සහ සේවක සුබසාධන පිළිබඳවත් ඉතාම ගැඹුරින් මේ කටයුතු කරන්න රජය සූදානම්. ඒ වගේම පාරිභෝගිකින් එම ආයතනයේ ලද සේවය එදාට වඩාත් සංවර්ධනය කිරීම මේ ප්‍රතිහෝගතකරණය තුළ හැම විටකම ආරක්ෂා කරනවා. ඒ වගේම නව තාක්ෂණය යොදා ගැනීම මේ කාරණා ටික මේ ප්‍රතිහෝගතකරණය කියන වැඩපිළිවෙල තුළ අපි හැම විටම ආරක්ෂා කරන්න සූදානම්. මෙතුමා ඉදිරිපත් කළ ප්‍රශ්නයට ඉතාම විස්තරාත්මක වාර්තාවක් අපි ඉතා ඉක්මනින් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
ගරු කථානායකතුමනි, මම නම් සාමාන්‍යයෙන් ඔය කල්ලිල්ලුවා මම ඒකට අවස්ථාව දෙනවා. හැබැයි මම ඔබතුමාට කියන්න කැමති, මෙතුමා නොදන්නා ඇති තොරතුරු ස්ටේට් ඕන් එන්ටර්ප්‍රයිසස් රීස්ට්‍රක්චරින් යුනිට් එක මාධ්‍යවලට නිවේදන නිකුත් කරලත් හමාරයි. විශේෂයෙන්ම ටෙලිකොම් විකිණීමට අනුකූලව ජියෝ ප්ලට්ෆෝම්ස් ලිමිටඩ්, ගෝචුන් ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩින් ලිමිටඩ් කියන ආයතන දෙක ලන්සු ඉදිරිපත් කරන කාරණාව අද මාධ්‍යවලටත් ගිහිලා තියෙනවා. එතකොට මම මේ ප්‍රශ්නේ අහලා තියෙන තොරතුරු ඇත්තටම මේ රජයට ලබා දෙන්න පුළුවන්. දැන් මේ ලන්සු ඉදිරිපත් කරපු ආයතන දෙකෙත් නන්තික මාධ්‍යවලට මේ රීස්ට්‍රක්චරින් යුනිට් එකෙන් ලබා දීලා තිබෙනවා නම් මම අහන්න කැමති ඔබතුමන්ලා මේ හරි වැලියුේෂන් එකක් නැතුවද මේ කර්තව්‍ය ඉෂ්ට කරලා තියෙන්නේ? මම ඉල්ලලා තියෙනවා වැලියුේෂන් රිපෝට් එක. ඇයි ඒක ඔබතුමාට මේ අවස්ථාවේ සභාගත කරන්න බැරි? ඒක කරන්න පුළුවන් දෙයක් නේ ගරු ඇමතිතුමා. ඉන්ෂුරන්ස් එකේ, ටෙලිකොම් එකේ වැලියුේෂන් රිපෝට් එකයි සභාගත කරන්නේ නැත්තේ. ඇයි මේ මං අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි? මේ සවිස්තරාත්මකව දෙන්නම් කියලා මෙහෙම කල්ගන්න එක වැරදීනේ. මොකද මේ අය ලන්සු ඉදිරිපත් කරපු ආයතන දෙකත් ප්‍රසිද්ධ කළා ඉවරයි මේ රීස්ට්‍රක්චරින් යුනිට් එක. ඉතින් ඒකත් ඉදිරිපත් කරලා තිබෙන මොහොතක ඇයි මේ කල්ලිල්ලන්නේ? මේ මං අහන්නේ මේ තොරතුරු දන්නේ නැතුවද මේ පෞද්ගලීකරණ මේ ක්‍රියාවලිය මේ රටේ සම්පත් විකුණන සූදුව ඔබතුමාලා ක්‍රියාත්මක කරන්නේ?
ගරු කථානායකතුමනි, ප්‍රශ්නයෙන් භාගයකට පිළිතුරු දීම නෙවෙයි අපේ වගකීම අවශ්‍යතාවය. එතුමා අහපු දීර්ඝ හැම කරුණකටම පිළිතුරු දීම. ඒ නිසා තමයි මම සාධාරණ කාලයක් ඉල්ලන්නේ.
මම විශ්වදීජ මන්රදේ රත්නත්තුම. ඔව්.
කථානායකතුමනි, විසුම් පාය පිළිබඳ ඔබතුමා අහපු ප්‍රශ්නෙට මම මේ දුරකථනයෙන් සභාපතිතුමාට කතා කරා. ඒ අවස්ථාවේදී අපි කියන්න ඕනේ වගකීමෙන් රජයේ මුදලට අමතරව, ඒ කියන්නේ ඒගොල්ලන්ගේකට අඩුවෙන් කිසිම අවස්ථාවක අපිට දෙන්න හැකියාවක් නැහැ. ආයෝජකයෙක් ඇවිල්ලා ඉදිරිපත් කරලා තිබා චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක්, චාටර්ඩ් වැලුව කෙනෙක් හරහා ඒ ප්‍රපෝසල් එකත් එක්ක ඉල්ලීමක් ඉදිරිපත් වෙලා තිබුණා. නමුත් ඒ ඉදිරිපත් කරනකොට චාටර්ඩ් වැලුව දීපු ගානයි අපේ වැලියුේෂන් ඩිපාර්ට්මන්ට් එක දීපු ගානයි ඒ වගේ තුන් ගුණයක්. ඒ නිසා ඒ ආයෝජකයා ඉල්ලීමක් කරලා තිබා එයාට නැවත මේක අධ්‍යයනය කරන්න ඕනේ. ඒක නිසා ඒ සඳහා අවස්ථාව දෙන්න කියලා රජයේ එක වැඩි, ඒගොල්ලන්ගේ එක අඩුයි. චාටර්ඩ් වැලුව කෙනෙක් දීපිකා. මොකද එතන විසුම් පාය අපිට ඩිවලොප් කරන්න බෑ. ඒ නිසා ඒ කාරණා අවධානය යොමු කළ අපි වැලියුේෂන් ඩිපාර්ට්මන්ට් එකට ලියලා තියෙනවා මේ සම්බන්ධව ඒගොල්ලන්ගේ එකත් එක්ක සාකච්ඡා කරලා කටයුතු කරන්න කියලා. ඒ අනුව මේකට තව මාසයකට ඒ ආයෝජකයාගේ ඉඩ දීලා තියෙනවා අපේ වැලියුේෂන් ඩිපාර්ට්මන්ට් එකේ රිපෝට් එක එනකම්. ඒක බෝඩ් එක ඒ තීන්දුව අරන් තියෙනවා වැලියුේෂන් එකේ
රජය වැලිවේෂන් ඩිපාර්ට්මන්ට්ගේ වැලිවේෂන් එකට අඩුවෙන් ඒක කරන්නම බෑ. ඒක අපි කිසිම අවස්ථාවක ඒකට ඉඩ දීලා නැහැ. ගරු විපක්ෂ නායකතුමේ මෙතෙක් කල මේ මං ආවයන් පස්සේ ආපු කාරණාවයි.
බොමිසුදි අනුරාධ ජයරත්නමැතිතුමාගේ වරප්‍රසාදි ප්‍රශ්නේ.
ඔබතුමාත් එක්ක වාද විවාදයකට යනවා නෙවෙයි මේ. මං ඔබතුමා සම්බන්ධයි කියලා කිව්වේ නෑනේ. නමුත් මේ වැඩපිළිවෙල තුළ ඔබතුමා හොයලා බලන්න මේ ඩයිවෙස්ටිචර් ප්‍රොසෙස් එකත් එක්ක ලොකු ලොකු ජාවාරම් ක්‍රියාත්මක වෙනවා. ඒ ජාවාරම් වලින් එක ජාවාරමක් තමයි ටෙලිකොම් ජාවාරම. ඔබ ඔක්කොම හංගලා කරන්නේ ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකේ ජාවාරම්. ඒ වගේම මේ විසුම් පායෙත් ඔබතුමා නොදැන මේ ජාවාරමකට ඒ අය සූදානම් වෙනවා. ඒ නිසා මම ඔබතුමාගේ අවධානය යොමු කරේ ඒක පිළිබඳව හොයලා බලලා කටයුතු කරන්න. මොකද විශේෂයෙන්ම මේ නුවර ප්‍රදේශයෙන් ওই ජාවාරම් බොහොම ලස්සනට ක්‍රියාත්මක කරන පුද්ගලෙක් ඉන්නවා. මම වැඩිදුර විස්තර ඔබතුමාට කියන්න.
ගෝමිස්ත්‍රි ජනරජ ජයරත්නමැතිතුමනි.
කතානායකතුමනි, මම මේ සභාවේ පොඩි අවධානයට යොමු කරන එක ප්‍රධාන කාරණාවක්. පෞගිය දිනවල උඩ පළාත ප්‍රාදේශීය ලේකම් තුමිය ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මිය පිළිබඳව එතුමිය මේ වෙනකොට සංචිතයට අනුයුක්ත කරලා තියෙනවා. මේක පිළිබඳව මාව සම්බන්ධ කරගෙන සහ දේශපාලන වශයෙන් වැරදි චෝදනාවක් ගොනු කරලා අපිට මඩ ප්‍රහාර එකතු කරන්න කණ්ඩායම් කටයුතු කරනවා කියපු කතානායකතුමනි. මේකට මට විනාඩියක අවස්ථාවක් දෙන්න මේ මොකද්ද කියන එක පිළිබඳව ඉදිරිපත් කරන්න. මේකේ කරු කතානායකතුමනි, මේ කාරණාව පැන නගින්නේ ඉදිකිරීමක් කිරීමට ප්‍රාදේශීය ලේකම්තුමිය අපේ සංවර්ධන කමිටුව අපි සියලුම දෙනා අනුමැතිය ලබා දෙනවා. අනුමැතිය ලබා දුන්නාට පස්සේ මේ අනුමැතිය ලබා දෙන තැන අපි මම සංවර්ධන කමිටුවේ සභාපතිවරයා හැටියටත් අපි ඒකේ ගන්න එකම තීන්දුව තමයි මැනුම් කටයුතු කරලා ඉදිකිරීම කටයුතු කරන්න කියලා. ඒකට මමත් අනුමැතිය දීපු ව්‍යාපෘතියක් කතානායකතුමනි. හැබැයි මේක 12 වෙනිදා වෙනකොට මම මේ සභාගත කරනවා මේ ලිපි ටික 12 වෙනිදා වෙනකොට ගරු කතානායකතුමනි මේක අත්හිටවන්න කියලා ප්‍රාදේශ සභාවෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. අපි ඊළඟට මැදිහත් වෙන්නේ මේ 13 වෙනිදා දෙසැම්බර් 13 වෙනිදා දෙන ජල සම්පාදනයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ඉදිරිපත් කරන ලිපියත් එක්ක. මේ මැනුම් කටයුතු කරන එක කිසිම විදිහකට කරන්නේ නැතුව පිරිපහදු මධ්‍යස්ථානයේ පවුල් 21,000කට වතුර ලබා දෙන්න තියෙන පිරිපහදු මධ්‍යස්ථානයේ හදන්න හිටපු භූමිය උඩම තමයි ප්‍රාදේශීය ලේකම්වරිය මේ වැඩිහිටි කාර්යාංශයේ හදන්න කටයුතු කරන්නේ. ඒ නිසා නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ජාතික ජල සම්පත් ජලප්‍රවාහන මණ්ඩලයේ ලිඛිතවම අපිටත් සංවර්ධන කමිටු සභාපතිවරයා හැටියට කරුණාකර මේ වැඩ කටයුතු අත්හිටවන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒකෙන් තමයි ගරු කතානායකතුමනි අපි මැදිහත් වෙන්නේ. ඒ අනුව මම ප්‍රාදේශීය ලේකම්තුමියගේ ඉල්ලීමක් කරනවා අපි ගත්ත තීන්දුව මැනුම් කටයුතු කරලා ඉදි කරන්න. එතන පර්චස් 120ක් තියෙනවා. ජල සම්පාදනයට ඉල්ලන්නේ පර්චස් 10යි. වැඩිහිටි කාර්යාංශයට ඉල්ලන්නේ පර්චස් 10යි. තවත් 100ක් වැඩිපුර තියෙනවා. එඳ මැනලා ග්‍රැවිටි වලට ඕන හරිතන මේක හදන්න කියලා. හැබැයි ගරු කතානායකතුමනි ඒක පිළිගන්නෙත් නැතුව 12:21 වෙනිදා තවදුරටත් වැඩ කටයුතු කරගෙන යනවා. ප්‍රාදේශීය සභාව මේ හදපු ටික කඩලා ඉවත් කරනවායි කියලා නියෝග කළ දින 14ක නෝටිස් ඉෂූ කරනවා. ගරු කතානායකතුමනි මේ කටයුත්ත යනකොට මේක රේකී අමාත්‍යාංශ හැටියට මේකට මුදල් දෙන්නේ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය. මේ කාරණාව ජල සම්පාදනයේ දැනුම් දුන්නට පස්සේ ඒගොල්ලෝ මේ ව්‍යාපෘති අත්හිටවනවා. හැබැයි ව්‍යාපෘති අත්හිටවපු ලිපියත් මම සභාගත කරනවා ගරු කතානායකතුමනි. අත්හිටවන එක තියෙද්දිත් ප්‍රාදේශීය ලේකම්තුමිය මේක තවදුරටත් කරගෙන යනවා. මට තේරෙන්නේ නැහැ කොහොමද මේක කරන්න කියලා ගරු කතානායකතුමනි. මොකද මම ඉන්නේ සංවර්ධන කමිටුවේ මමත් සභාපතිවරේ. ඒ අනතුරුව ඒ වැඩ කටයුතු තවදුරටත් කරගෙන යන නිසා දෙසැම්බර් 25 වෙනිදා ජාතික ජල ප්‍රවාහන ජල සම්පාදන මණ්ඩලය නැවත ලිපියක් නිකුත් කරනවා මේක කරුණාකරලා අත්හිටවන්න කියලා. මම ඒකත් සභාගත කරනවා. ගරු කතානායකතුමනි මේ තියෙද්දිත් වැඩ කටයුතු කරනවා. ප්‍රාදේශීය සභාව 27 වෙනිදාත් මේක අත්හිටවන්න කියලා ගහපු ලිපියත් මම සභාගත කරනවා. මේකට මුදල් ටික දෙන්නේ ගරු කතානායකතුමනි ජනාධිපතිතුමාගේ අමාත්‍යාංශය. එනිසා අධ්‍යක්ෂක ජෙනරල්තුමා ජනාධිපතිතුමාගේ අමාත්‍යාංශයේ මේ ගෙවීම් සියල්ලත් අත්හිටවන්න. මොකද මේක කඩලා ඉවත් කරන්න සිදු වුණොත් එහෙම මේකට ගිය මුදල් සියල්ල අපත යනවා. ඒ නිසා මේක අත්හිටවන්න කියලා ලිපියක් නිකුත් කරනවා. ඒ ලිපිය නිකුත් කරනවා 28 වෙනිදා දෙසැම්බර්. ඒ ලිපිය නිකුත් කළ තියෙද්දි ගරු කතානායකතුමනි අත්හිටවන්න කියනවා ගෙවීම් සියල්ලම. හැබැයි මේකේ විමතියට කාරණාව ගරු කතානායකතුමනි ජනවාරි 3 වෙනිදා ගෙවීම් කරනවා 16,43,834ක් ප්‍රාදේශීය ලේකම්තුමිය ජනවාරි 3 වෙනිදා ගෙවීම් කරනවා. ඒ ගෙවීම් කරපු ලදුපතේ පිටපතකුත් ගරු කතානායකතුමනි මම සභාගත කරනවා. හැබැයි මේකේ ලස්සනම කතාව ගරු කතානායකතුමනි මේ ගෙවීම් කරන්නේ කොන්ත්‍රාත්තුව ලබා දීපු කෙනාට නෙවෙයි, තෙවන පාර්ශවයකට තමයි මේ ගෙවීම් කටයුතු කරන්නේ. ඒකට ප්‍රාදේශීය ලේකම්තුමිය වෙනම ලිපියක් නිකුත් කරනවා 12 වෙනි මාසයේ 24 වෙනිදා. 12 වෙනි මාසයේ 24 දින 8:56ට සහකාර අධ්‍යක්ෂක කෙටි පණිවිඩයක් මගින් ඔබට දැනුම් දුන් අතර SMS එකකින් කියපු පණිවිඩයකට 24 වෙනිදා SMS එකක් යවනවා. SMS එකට අනුව ටෙන්ඩර් එක අවලංගු කරලා තෙවන පාර්ශවයට
මේක වැඩ කටයුතු බාර දීලා ඒ අනුව තමයි මේ ගෙවීම් කටයුතු කරන්නේ. ගරු කතානායකතුමනි දින 4කින් ලක්ෂ 16ක වැඩක් කරලා සැටලිම කොන්ක්‍රීට් එක දාලා සැටලිම ගලවන්නත් කලින් ගෙවීම් කරනවා. ගරු කතානායකතුමනි මේක තමයි ඇති වෙලා තියෙන ප්‍රශ්නේ. මේකට තමයි පරීක්ෂණයක් යන්නේ. ඊට පස්සේ ගරු කතානායකතුමනි මේක ඔරිජිනල් මේ කොන්ත්‍රාත් එක ගත්ත කණ්ඩායම අපේ ආණ්ඩුකාරතුමා රාජ්‍ය පරිපාලන ලේකම්තුමා අගමැතිතුමා මේ සියලුම දෙනාට පිටපත් කරලා එයාට වෙච්ච අසාධාරණ එයා ලක්ෂ 15ක දාසයක වැඩ කරා හැබැයි ගෙවීම් කරේ තෙවන පාර්ශවයට කියලා ලිඛිතව පැමිණිල්ලක් කරනවා අල්ලස් දූෂණ කොමිසමට පරීක්ෂණයක් කරන්න කියලා ඉල්ලීමක් කරලා ඉදිරිපත් කරනවා. එතකොට ගරු කතානායකතුමනි මේ ලිපිය අද බ්‍රයිබරි එකේ දැන් මේ වෙනකොට මේ වෙනුවෙන් පරීක්ෂණයකුත් කරනවා. මේකත් ගරු කතානායකතුමනි මම සභාගත කරනවා. ඒ වගේම ඒකට අනුව ආණ්ඩුකාරතුමාගේ මේකට පරීක්ෂණයක් කරනවා. ඒ පිටපතත් මම සභාගත කරනවා. ගරු කතානායකතුමනි මේකට සියලුම ලිපි ප්‍රාදේශීය ලේකම්වරිය ඉදිරිපත් කළා තිබුණේ සංවර්ධන කමිටුවේ ගත් තීන්දුව අනුව කියලා. එතකොට මම තමයි සභාපතිවරයා. ඒ නිසා මම ලිඛිතව ලිපියක් දානවා. අර ජනාධිපති ලේකම්තුමාගෙන් ඉදිරිපත් වෙච්ච ලිපිය තියෙනවා 29 වෙනිදා. මමත් ලිපියක් කියවනවා. මේකේ සංවර්ධන කමිටුවේ ගත්ත තීන්දුව ගත්තේ මැනලා ජල සම්පාදනයේ වෙන් කරලා මේක හදන්න කියලා. ඒ අනුව කටයුතු කරන්න. එහෙම නැතුව සංවර්ධන කමිටු තීන්දුව වලට පිටින් අත්තරෝමතික විදියට කටයුතු කරන්න එපා කියලා මමත් ලිපියක් ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි. මම ඒක සභාගත කරනවා. මේ ලිපිය මම ලියනවා ප්‍රාදේශීය ලේකම්වරියට. පහුවෙනිදාට ගරු කතානායකතුමනි 30 වෙනිදා ගිහිල්ලා ජාතික උරුම කියලා මධ්‍යස්ථානය කියලා සමිතියක් තියෙනවා. ඒක 1999 දීමුජයරත්න මැතිතුමා තමයි පනත ඉදිරිපත් කළ සංස්ථාපනය කළ ඒ සමිතිය හැදුවේ. හැබැයි ගරු කතානායකතුමනි මම සමාජිකයෙකුත් වෙමි. දීමුජයරත්නට මගේ පියා ඒ සමිතිය හැදුවයි කියලා මගේ පියා ඒ සමිතියේ කටයුතු කරා කියලා මම අද සමාජිකයෙක්වත් වෙමි. හැබැයි අනුරාධලංකා ජයරත්න කියලා මට නිරපීමේ නියෝගයක් ප්‍රාදේශීය ලේකම්තුමේ පහුවෙනිදා ගිහිල්ලා 12 වෙනි මාසයේ 30 වෙනිදා ගිහිල්ලා ඒ තාප්පේ ගිහිල්ලා ගොඩනැගිල්ලේ අලවනවා ගරු කතානායකතුමනි. මේක అలවන එක විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි ප්‍රාදේශීය ලේකම්වරිය මේ තමයි එතුමියගේ Facebook පිටුව ආත්ම අදිල් රුක්ෂි ජයරත්න එතුමියගේ නිල වෙබ් අඩවිය කියන්නේ සමාජ මාධ්‍ය එතුමියගේ ගිනුම ඒකේ ලයිව් ෂෙයා කරන වීඩියෝ එක මේ දැන්වීම අලෝපික ගරු කතානායකතුමනි. එතකොට පැහැදිලිවම ග්‍රාම නිලධාරී කෙනෙක් කරන වැඩේ ප්‍රාදේශීය ලේකම්වරිය තබුම්ම ගිහිල්ලා అలවනවා. అలවනවා විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි මේක සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනවා ලයිව් Facebook එකේ දාලා රටට බලන්න මම පොදු දේපලක් මම අල්ලගෙන ඉන්නවා කියලා. මම ඉන්න සමිතියකුත් නැහැ කතානායකතුමනි. මම මේකේ සම්බන්ධත් නැහැ. මගේ නමට ගිහිල්ලා දැන්වීමක් කලවනවා. ගරු කතානායකතුමනි මම මේ Facebook එකේ දාපු දැන්වීම මම සභාගත කරනවා. ඉන්න අනතුරු ගරු කතානායකතුමනි මම මේකට ඒ සතියෙම මම letter of demand එකක් හැදුවා. ඒකේ මම කාරණා තුනක් කිල්ලුවා. පළවෙනි එක මේ දාපු වැරදි live post එක අයින් කරගන්න. දෙවෙනි එක මට කරපු අපහාසයට සමාවෙල්ලලා එයාට පළකිරීමක් කරන්න. තුන්වෙනි එක රුපියල් බිලියනයක් මට වන්දි දෙන්න කියලා ගරු කතානායකතුමනි. ඒ අනුව මම දැන් අධිකරණයට ඒ කටයුතු ටික කරගෙන යනවා ගරු කතානායකතුමනි. මේ කාරණාව ගරු කතානායකතුමනි මම letter of demand එකෙත් පිටපතක් මම සභාගත කරනවා. ගරු කතානායකතුමනි මේ කාරණා ටික මම ඉදිරිපත් කරේ වෙන මොනවත් නිසා නෙවෙයි. රාජ්‍ය නිලධාරී කණ්ඩායම එක්ක මමත් මේ පාර්ලිමේන්තුවේ අවුරුදු 9ක් කටයුතු කරනවා. ගරු කතානායකතුමනි මම මහවැලි මේ රටේ වැඩිම ඉඩම් තියෙන අමාත්‍යාංශය මම නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට. මට හරි මගේ සහෝදරියක් හරි කාට හරි එක මහවැලි ඉඩමක් තියෙනවා කිව්වොත් ගරු කතානායකතුමනි මම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීකමනිත් මම අයින් වෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි මට මම ඉඩම් ඔප්පු 1000කට වැඩි ඉඩම් ටික දුන්නා. රාජමලයේ කියන පර්චේස් එක අපේ ගම්පල මිනිස්සු දන්නවා 104ක් ගරු කතානායකතුමනි. කට්ටි 180ක් විතර අපි බෙදලා දීලා තියෙනවා. පුස්සල්ලාව ගත්තොත් කඩකාමර 34ක් හදලා දෙන්න. අපේ නීතිච්ච සංකීර්ණය මම හදලා දීලා තියෙනවා නීතිච්ච වරු 34කට. මට යෝජනා කර මම නීතිඥයෙක් හැටියට මට ඒකේ ඔෆිස් එකක් ගන්න කියලා. ගරු කතානායකතුමනි මම ඒකවත් ගත්තේ නැහැ. ඒ නිසා මම ඉන්නේ එකම මේක තමයි දීමු ජයරත්න මැතිතුමා හැදුව අඹුලාව ජෛවිදත්ත සංකීර්ණය. මම ඒකේ සභාපතිවරයා හැටියට කටයුතු කරනවා. ඒ අරෙන්න වෙන කිසිම රාජ්‍ය දේපොලක හරි එහෙම නැත්නම් මගේ තියෙන බලය අවභාවිතා කරලා දේපොල එකතු කරන්න රැස් කරන්න මම කිසිම විදියක කරලත් නැහැ ගරු කතානායකතුමනි. මම ඒ විදියට කටයුතු කරන්නෙත් නැහැ. ඒ නිසා ගරු කතානායකතුමනි අද එතුමිය මේ කරපු කාරණා එක්ක පරීක්ෂණයක් කරන්න රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් සංචිතයට මෙතුමිය කැඳවලා තියෙනවා. දැන් ගරු කතානායකතුමනි අර කරපු ගෙවීම් කරලා අත්තිටුපු ව්‍යාපෘතියක ගෙවීම් කරපු සියල්ල පැත්තකින් තියලා අනුරාධ ජයරත්නකට අලෝපු නෝටිස් එක නිසා මෙතුමියව රාජ්‍ය පරිපාලනයට ගෙන්නුවා කියලා තමයි ගරු කතානායකතුමනි මේ නිල වෙබ් අඩවි හැම එකකම ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මම ගරු කතානායකතුමනි මේක බරපතල අපකීර්තියක් ඒ වගේම සංවිධානාත්මකව දේශපාලන වශයෙන් මඩ ගහන්න කරපු කටයුත්තක්. ඒ වගේම තමයි මේ ප්‍රාදේශීය ලේකම්වරියගේ ස්වාමි පුරුෂයා එතුම කටයුතු කරනවා නුවර මහනගර සභාවේ එක දේශපාලන පක්ෂයක අපේක්ෂකේ ලයිස්වේ සමාජිකේ ප්‍රබල දේශපාලන ක්‍රියාකාරී එනිසා මේ අවශ්‍යතාව ටික රාජ්‍ය නිලධාරී හරහා මේ විදිහට කටයුතු කරනවා නම් ගරු කතානායකතුමනි අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට බරපතල වරප්‍රසාද කඩවීම. ඒ නිසා මම ඔබතුමාගේ ගෞරවයෙන් ඉල්ලනවා 1953 අංක 23 පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත අනුව ගරු කතානායකතුමනි එහි උපලේඛනයේ ආ කොටසේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පමණක්ම දඬුවම් කළ හැකි වැරදි ගණයට ගැනෙන වගන්තිය 8 ගරු කතානායකතුමනි වගන්තිය 8 තියෙනවා මන්ත්‍රීවරයෙකු වශයෙන් යම් මන්ත්‍රීවරයෙකුගේ ක්‍රියාකලාපය ගැන යම් අපහාසාත්මක ප්‍රකාශයක් පළ කිරීම කියලා. මේක ශ්‍රේෂ්ඨාධිකරණයේ පමණක් දඬුවම් කළ හැකි වරදක්. ඒ නිසා ඒ ගණයට වැටෙන නිසා මම ගරු කතානායකතුමාගෙන් ඉල්ලනවා මේක වරප්‍රසාද කමිටුවට යොමු කරන්න ගරු කතානායකතුමනි නිවැරදි පරීක්ෂණයක් කරලා නීතිපතිතුමා හරහා ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා යන වැඩපිළිවෙලට මට මේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් කටයුතු කරන්න අවස්ථාව ලබා දෙන හැටියට.
ගරු අනුරාධ ජයරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද වරප්‍රසාද ප්‍රශ්නය පිළිබඳ සොයා බලා අවශ්‍ය කටයුතු කර සිදු කරන බව දන්නු කැමැත්තෙමි. ඔව් ලක්ෂණ කියලා.
මානවර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් හැටියට මම මෙතුමාට ඇඟිල්ල දික් කරන්නේ නැහැ. නමුත් මට යම් යම් ප්‍රශ්න තියෙනවා. ප්‍රාදේශීය ලේකම් කියන්නේ රජයේ නිලධාරියෙක්. ලක්ෂ 13ක් ප්‍රාදේශීය මේ වගේ රජයේ නිලධාරී ඉන්නවා. ලක්ෂ 13ක්. එතකොට ප්‍රාදේශීය ලේකම් යම්ම් පීවර අරන් තියෙනවා. එතුමේ හිතර විදිහට රාජ්‍ය දේපළ එතුමේ පවරගෙන තියෙනවා. රාජකාරිය අනුව. එතුමිය මාරු කෙරුවා. මාරු කරන පස්සේ රාජ්‍ය සේවා කමිෂන් එක එතුමගේ මාරු කිරීම අවලංගු කෙරුවා. ඒගොල්ලෝ නොකිය කිව්වේ ප්‍රාදේශීය ලේකම් තුමිය හරි කියලා, නිවැරදි කියලා. රාජ්‍ය සේවා කොමිෂන් රාජ්‍ය සේවා කොමිෂන් එක
දැන් ඔබතුමාට ඔය වෙලාව දුන්නාම එතුමාට
මම නැගිට තම ඔබතුමා ඇබරෙනවා.
මට අඹරන්න දෙයක් නෑ ඔබතුමාගේ.
මට කතා කරන්න දෙන්නේ නෑ.
ඔබතුමාගේ මට ඇබරෙන්න දෙයක් නෑ.
මට කතා කරන්න දෙන්නේ නෑ.
කවුද කියන්නේ මම දන්නවා. හරි. ඉතින් ඒ නිසා ඔබතුමා මේක මේ අවස්ථාව
මම කතා කරන්නේ ලක්ෂ 13ක් රාජ්‍ය සේවකයන් වෙනුවෙන්.
ඔබතුමා ඒක ඉදිරිපත් කරන්න පරීක්ෂණයේ වෙලාවට. දැන් මේක පරීක්ෂණය
කරන්නේ
අපි යෝජනාව ඉදිරිපත් වුණා විතරයි. යෝජනාව අපි පරීක්ෂණ මණ්ඩලයට යොමු කරන්න. ඔබතුමා පාර්ලිමේන්තු වරප්‍රසාද අයුතු විදියට භාවිතා කරනවා. මේක විභාගයක් කරන්න කමිටුවක් දානවා. කමිටුවේදී ඉදිරිපත් කරන්න ඕක.
කතානායකතුමනි මම බල්ල මල්ලලෙන් එළියට පැන්නකට කතානායකතුමනි මම දේශපාලන පක්ෂය ගැන එහෙම කිව්වේ නැහැ. මෙතුමාගේ නුවර නගර සභාවේ අපේක්ෂක ලයිස්තුවල තමයි ඔය ප්‍රාදේශීය ලේකම්ගේ මහත්තයා ඉන්නේ. ඒක තමයි මේ කෙරුවාව.
හරි.
මේ ජරාවට කරන්න දෙන්න එපා කරු කතානායකතුමනි. අනික කතානායකතුමනි මම ආවට ගියාට නෙවෙයි මම ලිපිලේඛන එක්ක සභාගත කරේ.
හරි.
අත්තිට ඔබ ව්‍යාපෘතියට ලක්ෂ 16ක් ගෙවලා තියෙනවා.
එනිසා ඒක පරීක්ෂණය
කරු කතානායකතුමනි මම පාර්ලිමේන්තු අවුරුදු 9යි මම අමාත්‍යාංශ දරලා තියෙනවා. කිසිම නිලධාරියෙක් එක්ක මගේ අද්ද වෙනකල්මගේ ප්‍රශ්නයක් නැහැ. ගරු කතානායකතුමනි මම නිලධාරියෙක්ව කොහොමද සුබද වැඩ කළා
තියෙනවා.
නිලධාරියෙක්ම තියෙන උපරිම සහයෝගය ලැබිලා
තියෙනවා.
මේ දේශපාලන අවශ්‍යතාවය නිලධාරියාරා කරන්න උත්සාහ කරන්න එපා කියන එක විතරක් ගරු කතානායකතුමනි අපි මතක්
කරගන්න.
අනික මෙතුමා කොහොමද කියන්නේ රාජ්‍ය
පරිපාලන
සභාවාරි කියලා.
මේ අපේ නියම
කොමිෂමට අභියෝග කරන්න කතාන්න ඔබතුමාට අයිතියක්
නැහැ.
ඔබතුමා මතක තියාගන්න. JDB එකේ ඔබතුමා කරපේ ඕනම් ලයිට් ස්වක් ගෙනල්ලා
අපි කියන්න. හරි කොමිෂුටි
කොමිෂුටි. ඔබතුමා JDB එකේ
නතර කරගන්න ඕනේ. හරි හරි. අපි අද ඔබතුමාගේ වරප්‍රසාද ප්‍රශ්නේ ගන්න. හරි. මේ ඔබතුමා නිස්සද්ද වෙන්න. ඔබතුමා නිසද්ද වෙන ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට අදාළ නැහැ නේ මේ ප්‍රශ්නේ. හරි. විපක්ෂ නායකතුමා මේ තවත් මේ ප්‍රශ්නේ අවුල් කරන්නේ නැතුව ඔබතුමාගේ ඈ ඔව්
ගරු කතානායකතුමා අවස්ථාව දෙන්න. ගරු කතානායකතුමනි මම ගරු ඇමතිතුමා ඉදිරිපත් කරපු කරුණු කාරණාවල අන්තර්ගතයට මම යන්නේ නැහැ. ඒක ඔබතුමා මම හිතන ඉදිරිපත් කරලා තිබෙනවා. ඒකට ඒ සභාවලින් ඒ කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කරලා තීන්දුව తీරන ගනි. මම කතා කරන්නේ වෙනම කාරණාවක්. ඔබතුමා දන්නවා රාජ්‍ය සේවා කොමිෂන් සභාව අත්ත වශයෙන්ම මේ රටේ රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාදාමයන් පිළිබඳව තීන්දුව తీරන ගන්න ස්වාධීන කොමිෂන් සභාවක්. ඒතර රාජ්‍ය සේවා කොමිෂන් සභාව මේ නිලධාරියාව මාරු කරනකොට රාජ්‍ය සේවා කොමිෂන් සභාව ජනවාරි 30 වෙනිදා තීන්දුවක් දීලා තියෙනවා වහාම මාරු කිරීම අත්හිටවන්න කියලා. එතකොට ගරු කතානායකතුමනි රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීන්දුවක් ලබා දෙනකොට මේ ප්‍රාදේශීය ලේකම්වරියගේ මාරු වීම අත්හිටවන්නේ කියලා. ඒක තීන්දුව කරන්නේ ඒ අයත් විභාගයකින් පසුව. මට දැනගන්න කැමති ඇයි ගරු අග්‍රාමාත්‍යතුමා අමාත්‍යංශයේ දරන රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්තුමා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තීන්දුව නොසලකා හරින්නේ? එහෙම කරන්න පුළුවන්ද? රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීන්දුවක් දෙනකොට ජනවාරි 30 වෙනිදා මේ පූල් එකට දැම්ම, සංචිතයට දැම්ම ප්‍රාදේශීය ලේකම්ව ආපහු සේවය කරපු ස්ථානයේම සේවය පිහිටවන්නේ කියලා රාජ්‍ය සේවා කොමිෂන් සභාව නියෝගයක් දෙනකොට ඔබතුමාගේ අමාත්‍යංශයේ ලේකම්තුමාට පුළුවන්ද රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියෝගය මගහැරලා කරබාගෙන ඉන්න? මම එච්චරයි අහන්නේ. එහෙම පුළුවන්ද? ගරු අග්‍රාමාත්‍යතුමා එහෙම පුළුවන්ද?
මේ කාරණාව දැන් විරුද්ධ පක්ෂ නායකතුමයි එතුමාගේ නියෝජන නායකයයි පාර්ලිමේන්තුවේ අහලා තව පැහැදිලිව ගරු මන්ත්‍රීතුමා වරප්‍රසාද කමිටියට යොමු කරන්න කියලා ඉල්ලා සිටියා. ඔබතුමා යොමු කරා. එතකොට වරප්‍රසාද කමිටියට යොමු කරාට පස්සේ වෙන විවාදයක් පැවතෙන්නේ නැහැ. එතනට ගියట్లా රජයේ නිලධාරි 100ක් ඉන්නවා නම් 100ම කනවන්න ඕන නම් ඒක කරන්න. අපි මේ සභාවේ පත් කරන ලද වරප්‍රසාද කමිටියේ උත්තරීතරයි. ඒට එරෙහිව හෝ එරෙහිට පක්ෂව ඊට ඉස්සෙල් පරීක්ෂණයක් කරන්න දැන් සභාව සාමාන්‍යයෙන් අනුගමනය කරන පිළිවෙත නොවේ. මගේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්තුමත් බොහෝ විට එතනට කැඳවයි. එතනදී බලන්න.
හරි. බොහොම සුදුසුයි. අපි ඔබතුමා වරප්‍රසාද පස්සේ ගරු විපක්ෂ නායකතුමා මේ ප්‍රශ්නේ අවුල් කර තව තවත් ඉදිරියට යන්නේ නැතුව කාලය දැන් 10යි කාලයි. ඈ
කතානායකතුමා ගරු කතානායකතුමා මම අනුරාධ ජයරත්න මැතිතුමාට එතුමාගේ ඔය ප්‍රශ්නේ කරුණු කාරණා ගැන සාකච්ඡා කරන්නට මම ගියේ නැහැ. මොකද ඔබතුමා මතු කරා වරප්‍රසාද ප්‍රශ්නයක්. එතුමාගේ වරප්‍රසාද ප්‍රශ්නේ යොමු කරන්නට එතුමාට තියෙනවා මේ කමිටී ඔෆ් ප්‍රිවිලෙජස් එක. දැන් අර ප්‍රාදේශීය ලේකම්තුමියට එයාගේ වරප්‍රසාදය, එයාගේ අයිතිය, එයාගේ මානව අයිතිය, එයාගේ මූලික අයිතිය ඒක යොමු කරන්න තියෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට. මම අහන්නේ ඒක නෙවෙයි. රාජ්‍ය සේවා කොමිෂන් සභාව ජනවාරි 30 වෙනිදා ගරු අග්‍රාමාත්‍යතුමා අමාත්‍යවරයා හැටියට කටයුතු කරන රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්තුමාට නියෝගයක් ලබා දෙනකොට සංචිතයට දැම්ම ප්‍රාදේශීය ලේකම්ව නැවතත් ප්‍රාදේශීය ලේකම්කම කරපු තැන සේවය පිහිටවන්න කියලා මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. ඔබතුමාගේ අමාත්‍යංශයේ ලේකම්තුමාට ඒ නියෝගය මගහැරලා
ඔය සේවාවේ විභාගයේදී ගන්නද?
ඒකයි මම අහන්නේ.
විභාගයේදී ගන්නද?
ගරු කතානායකතුමනි රාජ්‍ය පරිපාලන ලේකම්වරයාට තිබෙන බලතල අපේ රාජ්‍ය සේවක සංග්‍රහයේ තිබෙන වගන්ති රාශියක් තිබෙනවා. ඉතින් මම එකින් එක විපක්ෂායකතුමාට කියාපාන්න මෙතන කටයුතු කරන්නේ නැහැ. වරප්‍රසාද කමිටියට පුළුවන් කැඳවලා මේ පිළිබඳ පරීක්ෂණය එන සතිය ඉඳන් හරි පටන්
ගන්න. ජයරත්න මෙතුමා
ගරු කතානායකතුමනි මම වරප්‍රසාද ප්‍රශ්නයක් ගෙනාවේ ආවට ගියාට නෙවෙයි ලියකියවිලි සියලු සාක්ෂි සහිතව සහ අත්තිටෝපු ව්‍යාපෘතියක ලක්ෂදාසයා ප්‍රාදේශීය ලේකම්තුමිය ගෙවපුණේකට තමයි සංචිතයට අනුයුක්ත කරලා තියෙන්නේ. මම ඒකේ ලියකියවිලි සහිතව ඇයි එහෙම අනුයුක්ත කරේ කියන එක පිළිබඳව කිව්වා. දේශපාලන පක්ෂයකට සම්බන්ධයි කියලාත් කිව්වා. හැබැයි මම දේශපාලන පක්ෂවල නම් කියන්න ගියේ නැහැ. දැන් අපේ විපක්ෂ නායකතුමයි කිරියල්ලා තමයි මේ කරන වැඩෙන් රටටම පේනවා මේ නිරුවත පේනවා කරු කතානායකතුමනි. කවුරු පිටිපස්සේ ඉඳගෙනද මේ දඟලන්නේ කියලා. ඒ නිසා රාජ්‍ය සේවා කොමිෂන් සභාව දීපු එකට කරු කතානායකතුමනි නැවත වතාවක් අපීල් කරලා තියෙනවා රාජ්‍ය පරිපාලන ලේකම්තුමා. එතකොට රාජ්‍ය පරිපාලනයේ නිලධාරීන් නිලධාරියෙක් සම්බන්ධයෙන් මේ වගේ
කටයුතු කරන ඔබතුමාගේ පැමිණිලි ඉදිරිපත් කරා ඒක විභාග කරන
මගේ වරප්‍රසාද තාක්ෂණය ඉදිරිපත් කරා මෙතන මේ කතා කරන්න දෙන අවස්ථාවත්
එක්ක කතා කරන්න ඒක ඔක්කොම ඉදිරිපත් කරගන්න කමිටුවට ඔබගේ නම කිව්වේ නැ නෑ කවුරුත් කිව්වේ මේ හරි ඔබතුමාගේ නම ඔච්චර වටිනවද හා හරි දැන් විවාදයක් කරගන්න එපා මේක හරි මොකද්ද කියන්න තියෙන්නේ කියන්න
මම කතාව පටන් ගත්තේ අනුරාධ ජනත මැතිතුමාට මගේ ඇඟිල්ල දික් කරන්නේ නැහැ කියලායි මම කතාව පටන් ගත්තේ. මම කිව්වේ මේ රාජ්‍ය සේවකයන්ට වෙච්ච අසාධාරණේ.
දැන් ආයි නම කිව්ව ඔබතුමා.
එතකොට මම ඔබතුමාට කියන්න කැමති ඔබතුමාට කියන්න කැමති මම කතා කරුවේ ලක්ෂ 13ක් රාජ්‍ය සේවකයන් වෙනුවෙන්.
හරි.
මැතිතුමාට විරුද්ධව කතා කරුවේ නැහැ.
දැන් ඔබතුමා තව එතුමාගේ නම කියලා ආයිමත් මේ නම උස්සගත්තා. ඔබතුමාගේ නම කිව්වා නම් කතා කරන්න.
ඔය ගරු කතානායකතුමනි සමා වෙන්න මම දන්නවා මේ සභාව මේ හැල්ලු කරන්න කැමති නැහැ. හැබැයි ගරු කතානායකතුමනි රාජ්‍ය සේවකයෙක්ට අසාධාරණ වෙනවා නම් ඒ පිළිබඳ අභියාචන විනිශ්චය AAT එකට උනත් යන්න පුළුවන්. AAT එකට. ඒගොල්ලන්ට යන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා. හැබැයි ගරු කතානායකතුමනි මම මේ සභාගත කරපු එකේ මට සිරස එකේ මට ජනමාධ්‍ය ගණනාවක මේ පෞද්ගලික දවස් හැමදාම ගහනවා. අර නෝටිස් එකක් අලවපු නිසා මම ප්‍රාලේ මාරු කරා කියලා. ගරු කතානායකතුමනි අපිට එහෙම ප්‍රාලේලා මේ උදේ හවස මාරු කරන්න අපි කවුද ගරු කතානායකතුමනි? අපිට එහෙම මේ අගමැතිතුමාට කියලා අගමැතිතුමා මගේ ප්‍රාලේ හෙට මාරු කරන්න කිය එහෙම කරන්න පුළුවන්ද ගරු කතානායකතුමනි? මේ රටේ නීතියක් තියෙනවා, මේ රටේ විදියක් තියෙනවා, ආයතන සංග්‍රහයක් තියෙනවා. එතකොට මේ මහත් අක්කඩි හොර වැඩක් කරපු මිනිස්සෙක්ව මාරු කරලා තියෙන්නේ රාජ්‍ය පරිපාලන ලේකම්තුමා. එතකොට ඒ මාරු කරපු එක මෙහෙම සුද්ධ කරන්න හදනවා නම් ගරු කතානායකතුමනි මොකද්ද මේකේ තියෙන?
හරි හරි. බොහොම ස්තුතියි ඔබතුමා. ඔබතුමාගේ වරපහසු ප්‍රශ්නය ගන්නද?
ගරු කතානායකතුමනි 20/24 2/8 දින පාර්ලිමේන්තුවේ පැවති විවාදයේ සහභාගී වීම ඉන් අනතුරු ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් විවාදයට එක් වූ ගරු චාමර සම්පත් මන්ත්‍රීවරයා එතුමාගේ සිය කතාව ආරම්භ කරමින් මා ඉලක්ක කරගෙන ඉතාමත් අශෝභන හා නිന്ദා සහගත වචන භාවිතා කරමින් මා වෙත දරුණු වාග් ප්‍රහාරයක් එල්ල කරන ලදී. මෙම අශෝභන කතා කිරීම නවතා දැමීමට මා අවස්ථා කිහිපයක උත්සාහ කරත් ඒ සඳහා මූලාසනයේ ඉඩ ලබා දුන් නොදුන් අතර දිගින් දිගටම චාමත් සම්පත් මන්ත්‍රීවරයා මා වෙත ඉතා කැත විදියට අපහාස කරන ලදී. මූලාසනයේ විසින් අඩුතරමේ මෙම අසභ්‍ය වචන භාවිතා කිරීම නතර කිරීමට කටයුතු කිරීම හෝ ඒවා හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට නියෝග නොකරන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රී වාර්මේන්තු වරප්‍රසාදර මුවාවී විවාදයට කිසිදු අදාළත්වයක් නැති කරුණු ගෙනහැර පාමින් මන්ත්‍රීවරුන්ගේ පුද්ගලිකත්වයේ හානි සිදුකරන මෙවැනි කතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තුව ලෙස අප කනගාටු විය යුතු අතර මාහට සිදු වූ මේ යම් අපහාසය පිළිබඳ ඔබතුමාගේ අවධානය යොමු කර චාමර සම්පත් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නා ලෙස ගෞරවණීය ඉල්ලා සිටිමි. ගරු කතානායකතුමනි ඔබතුමා දැන් මේක හැන්සාඩ් එකෙන් අයින් කරන්න පුළුවන් වෙයි. හැබැයි ඊයේ දවසේ රෑවේ ගියපු සියලුම ප්‍රවෘත්ති නාලිකාවල මේක තමයි ප්‍රධාන මේ පාර්ලිමේන්තු විවාදී බවට පත් වුනේ. ඒතකොට ඒ හරහා මට නොකිය යුතු වචන ඒක අනිත් අසත්‍ය වචන ඔබතුමාලා ක්‍රියාත්මක වුණා ඩයනගමගේ මැතිණියගේ සිද්ධිය සම්බන්ධව මම එතුමියට නියපොටින්වත් පහරක් එල්ල කරලත් නැහැ. ඒක මේ වීඩියෝ තියෙන ඔබතුමාලා පරීක්ෂණ වලින් උත්තර දෙන්න එතුමියගේ මම කුටි කාලත් නැහැ මොකෙක්ද කෙක් වගේ. සයි එහෙම නොවිච්ච දේවල් මේක තුල ප්‍රකාශ කරා. ඒ වගේම මේ කඳ බඩ තිබුණට මීහරක් බලාගත්තු මිනිස්සු වගේ කඩවල් වල පොර මේ බස් වල කෝච් වල වඩේ කාර්යය වගේ මේ පාර්ලිමේන්තු තුල හැසිරෙන්න දෙන්න එපා කතා කරනවා. ඒ නිසා මගේ වරප්‍රසාදය මට කතා අදුම තරමේ මම කතා කරනකොට පොයින්ට් ඔෆ් ඕඩර් නිකන් නැතුව දුන්නා. මම මේක මගේ මං පිටුමත් ඉලක්ක කරලා කෙලින්ම කියනකොට මම පොයින්ට් ඔෆ් ඕඩර් එකක් ඉල්ලනකොට ඒක දෙන්න නැතුව මූලාසන හිටපු ගරු මන්ත්‍රීතුමා කටයුතු කරගෙන තියෙන නිසා මගේ මේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔබතුමා සුසු ක්‍රියාමාර්ග අරගෙන දෙන්න කියන කාරණේ
ඉල්ලාසි කාරණේ අපි ඉදිරිපත් කරන්න. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී ජයසේකර මන්තුමා
ගරු කතානායකතුමනි අපි දැන් ගිය සභාවාරයේ කියන්නේ මේ ප්‍රෝග් කරන්න කලින් මම විශේෂයෙන් විදුලි බල අමාත්‍යාංශයේ අර මිල වැඩි කිරීම සම්බන්ධව ගත තීන්දුව පිළිබඳව වරප්‍රසාද පස්සේ මතු කරා. ඒ ප්‍රශ්නය ඔබතුමා ඉදිරිපත් කරනවා කිව්වා වරප්‍රසාද කමිටුවට. හැබැයි මේ වෙනතුරු කිසිම ඒ සම්බන්ධව ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. ඔබතුමාගේ ඉල්ලන්නේ ඒවා අහෝසි වෙනවද නැත්නම් තවදුරටත් ක්‍රියාත්මකද මොකද්ද වෙන්නේ කියලා පොඩ්ඩක් අපිට කිව්වොත් හොඳයි.
අලුත් කමිටුව පත් කරුවට පස්සේ ඒ අනුව ඒ කරුණු
ඉදිරියට පැමිණිලි ඒ විදිහටම තියෙනවා. Thank you sir.
ඔව් ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ සභා නායකතුමා
පළවෙනි යෝජනාව ඉදිරිපත් කරනවා කරු කතානායකතුමා.
සභාවිකගේද?
හායි.
දෙවන යෝජනාව
ඉදිරිපත් කරනවා කරු කතානායකතුමා.
සභාවිකගේද?
හායි.
තුන්වෙනි යෝජනාව
ඉදිරිපත් කරනවා කරු කතානායකතුමා.
සභාවිකගේද?
හායි.
හතරවෙනි යෝජනාව
ඉදිරිපත් කරනවා
සභාවිකගේද?
හායි.
පස්වෙනි යෝජනාව
ඉදිරිපත් කරනවා කරු කතානායකතුමා.
සභාවිකගේද?
හායි.
හයවෙනි යෝජනාව
ඉදිරිපත් කරනවා කරු කතානායකතුමා.
සභාවිකගේද?
හායි.
හත්වන යෝජනාව
ඉදිරිපත් කරනවා කරු කතානායකතුමා.
සභාවිකගේද?
හායි.
අටවන යෝජනාව
ඉදිරිපත් කරනවා කරු කතානායකතුමා.
සභාවිකගේද?
හායි.
නවවන යෝජනාව
ඉදිරිපත් කරනවා කරු කතානායකතුමා.
සභාවිකගේද? දහවන යෝජනාව
ඉදිරිපත් කරනවා කරු කතානායකතුමා.
සභාවිකගේද?
හායි.
එකොළොස්වන යෝජනාව
ඉදිරිපත් කරනවා.
සභාවිකගේද?
හායි.
දොළොස්වන යෝජනාව
ඉදිරිපත් කරනවා කරු කතානායකතුමා.
සභාවිකගේද?
හායි.
දහතුන්වන යෝජනාව
ඉදිරිපත් කරනවා කරු කතානායකතුමා.
සභාවිකගේද?
හායි.
දහතරවන යෝජනාව
ඉදිරිපත් කරනවා කරු
කතානායකතුමා. සභාවිකගේද?
හායි.
පහළොස්වන යෝජනාව
ඉදිරිපත් කරනවා.
සභාවිකගේද?
හායි.
දහසේවන යෝජනාව
ඉදිරිපත් කරනවා කරු
කතානායකතුමා. සභාවිකගේද?
හායි.
දහහත්වන යෝජනාව
ඉදිරිපත් කරනවා.
සභාවිකගේද?
හායි.
දහඅටවන යෝජනාව
හායි ඉදිරිපත් කරනවා කරු කතානායකතුමා. ඉදිරිපත් කරනවා.
ඒක ඔව්. මේක නිවේදනයක් තියෙනවා. පාර්ලිමේන්තුවේ විසින් ආදීන සම්මත කරන යෝජනා ප්‍රකාරව ප්‍රවාහන හා මහා මාර්ග කටයුතු පිළිබඳ උපදේශ පිළිබඳ අමාත්‍යාංශ උපදේශකාරක සභාව, සංචාරක හා ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශකාරක සභාව, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සහ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ 9 වැනි පාර්ලිමේන්තුවේ 5 වැනි සභාවාරයේ සේවය කිරීම සඳහා පත්කරන ලද සමාජික මන්ත්‍රීවරයන්ගේ නාම ලේඛනය භාෂා ත්‍රිත්වයෙන්ම මම සභාගත කරමි. 18 වන යෝජනාව සභාවිකගේද?
හායි.
19 වන යෝජනාව
ඉදිරිපත් කරනවා
අකිල එල්ලාවල මන්ත්‍රී. අකිල එල්ලාවල මන්ත්‍රී
19 ඉදිරිපත් කරනවා.
19
ගරු කතානායකතුමනි, මහාන එල්ලාවල සමාජ සංගත පදනම සංස්ථාගත කිරීම පනත් කිටුම් පදම ඉදිරිපත් කරමි.
යෝජනා විස්තර කරන්න. හරි. බොහොම ස්තුතියි. යෝජනා පිළිබඳ දැනුම් දීම දිනුට නියමිත කටයුතු සංකේක
කතානායකතුමනි, අද දින න්‍යායපත්‍ය දිනට නියමිත කටයුතු වලට අදාළ විෂයාංක 1 අත්‍යවශ්‍ය මහජන සේවා පන්ති යටතේ යෝජනා සම්මතය මම ඉදිරිපත් කරමි.
සභාවිකගේද?
ආයි.